ධර්මානුශාසන දේශකයන්න් වහන්සේ හොරණ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ. ගෞරවනීය දේශකයන්න් වහන්සේගේ වැඩමවීමෙන් සෑම ඉරිදා දිනකම පවත්වනු ලබන ධර්මදේශනා මාලාව මජ්ක්‍ධිම නිකායේ වත්ථූපම සූත්‍රය ඇසුරෙන් විග්‍රහ කෙරෙන චිත්තෝපක්ලේශ ධර්මදේශනා මාලාවේ අද 12 වන ධර්මානුශාසනාව.
සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා
සාදු සාදු සාදු.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්. සාරම්භෝ චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා සාරම්භං චිත්තස්ස උපක්ඛිලේසං පජහති ඉති.
සාදු සාදු සාදු.
සද්ධාවන්ත පින්නතුනේ, හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණේ කරන්නට සූදානම් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ වත්ථූපම සූත්‍රය ඇසුරින් විග්‍රහ කෙරෙන චිත්තෝපක්ලේශ පිළිබඳ ධර්මදේශනා මාලාවෙහි අද 12 වැනි ධර්මානුශාසනාව. එහිදී තථාගතයන් වහන්සේ 12 වැනි චිත්තෝපක්ලේශ ධර්මයේ හැටියට දේශනා කරන්නේ සාරම්භය පිළිබඳව. සාරම්භය චිත්තෝපක්ලේශ ධර්මයක් කියන බව දැනගෙන ඒ සාරම්භය නැමැති චිත්තෝපක්ලේශ ධර්මය දුරු කිරීම සඳහා ක්‍රියා කළ යුතු බවයි තථාගතයන් වහන්සේ එහිදී පැහැදිලි කරන්නේ. සාරම්භයයි කියලා කියන්නේ පිනතුනේ අනුන් කරන දේවල් දිහා බලලා හොඳ හෝ නරක හෝ ඒ අනුන් කරනවට වඩා වැඩියෙන් කරන්නට සිතන ගතිය තමයි සාරම්භය කියලා කියන්නේ. එය හඳුන්වනවා කරනුත්තරිය කරණයයි කියලා. ඒ කියන්නේ කරන දේට වඩා ඊට වැඩියෙන් කරන්නට හිතන ගතිය. තොට හොඳ පිළිබඳවත් එහෙම ඇති වෙන්නට පුළුවන්, නරක පිළිබඳවත් එහෙම ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා මේ සාරම්භය කුසල සාරම්භය අකුසල සාරම්භය කියලා දෙපසකින් විග්‍රහ කරලා හඳුනාගත යුතුයි. කුසල සාරම්භයයි කියලා කිව්වට නම ඒ විදිහෙන් අපි වෙන් කරගත්තට ඒකෙන් අදහස් කරන්නේ එය කුසලයක් කියන එක නෙවෙයි, කුසල් කිරීම සම්බන්ධව ඇති වෙන සාරම්භය. ඒ කියන්නේ අනිත් අය කරන හොඳ වැඩ, අනිත් අය කරන යහපත් ක්‍රියාවන් දැකලා දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම, පරෝපකාරය වැනි කුසල ක්‍රියාවන් දැකලා ඒවා පිළිබඳව සාරම්භයක් ඇති වෙනවා. එතකොට එහිදී තමන්ගේ මනසෙහි අනිත් අය කරනවට වඩා ඊට වඩා ඉහළින් කරන්නට හිතන ගතිය. එතකොට එහිදී තමන්ගේ මනසේ ක්ලේශයක්මයි ඇති වෙන්නේ, මානය, තණ්හාව, ඒ වගේම සක්කාය දිට්ඨිය, මේවා මුල් කොටගෙන ඒ විදිහට අනුන් කරනවට වඩා තමන් කරන්නට ඕන, දන් දෙන්නට ඕන, පින්කම් කරන්නට ඕන කියලා හිතනවා නම් ඒකත් සාරම්භයමයි. එතකොට අර අනිත් අයට කරන උපකාරය සමාජයට ඵලදායක වුණාට ඒ තණ්හාව හෝ මානය හෝ දිට්ඨිය පෙරදරි කරගෙන අනුන්ට වඩා කරන්නට හිතන ගතිය තමන්ගේ සිත කිලිටි කරන්නට හේතු වෙනවා. ඒ නිසා එබඳු කුසල් සසර ගමනේ යම්කිසි සැප විපාකයක් ලබන්නට හේතු වුණාට නිවන් දකින්නට හේතු වෙන්නේ නැහැ. මොකද සිත කිලිටි කරන ධර්මයක් ඒ සමග බැඳී පවතින නිසා. එතකොට ඒ පිළිබඳව අපි දෙවනුව ටිකක් පැහැදිලි කරගමු. ඊළඟ කාරණේ තමයි අකුසල සාරම්භය. විශේෂයෙන් අද ධර්මදේශනාවේදී අපි වඩාත් පැහැදිලි කරගන්නට උත්සාහ කරන්නේ ඒ අකුසලයක් හැටියටම ප්‍රධාන වශයෙන් සාරම්භය මනසේ ඇති වෙන හැටි. දැන් අර කුසල් කිරීම සම්බන්ධව ඇති වෙන සාරම්භයේදී යම්කිසි ක්ලේශයක් හැටියට එය හඳුනා ගත යුතුයි. නමුත් පාප ධර්මයක් හැටියට ලොවට හානියක් එයින් සිද්ධ වෙන්නේ නැහැ. ලෝකෙට සමහර විට ඒ නිසා යහපතක් සිද්ධ වෙනවා. අනුන්ට දන් දෙන්න, අනුන්ට උදව් කරන්න, ඒ වගේම පින්කම් කරන්න පෙළඹෙන නිසා ඒකෙන් ලෝකෙට යහපතක් වෙනවා. හැබැයි තණ්හාවෙන්, මානෙන්, දිට්ඨියෙන් තමන්ගේ හිත කෙලසන නිසා නිවන් මඟ ඇහිරෙන සිත කිලිටි කරන ක්ලේශ ධර්මයක් තමන්ගේ సంతානෙහි ජනිත වෙනවා. මේ අකුසල සාරම්භය ඊටත් වඩා බරපතලයි, ඊට වඩා භයානකයි. කොමක් නිසාද? ක්ලේශ වශයෙන් තමන්ගේ සිත කිලිටි කරනවා පමණක් නෙවෙයි, ඒක බොහෝ පව්කම් වලට හේතු වෙන, ලෝකෙටත් අනර්ථය කරන්නට, හානි කරන්නට හේතු වෙන බරපතල අසත් ධර්මයක්, පාප ධර්මයක් ඒ අකුසල සාරම්භය නිසා ජනිත වෙනවා. ඒ අකුසල සාරම්භයත් දෙවිධයකින් ගොඩනැගෙනවා. ලෝභ මූලිකව සහ ද්වේෂ මූලිකව. ලෝභ මූලිකව ඒ සාරම්භය මතුවෙනකොට අනිත් අයගේ සම්පත් දැකලා, අනිත් අයගේ ගෙවල් දොරවල්, යාන වාහන, ඒ අය කන බොන විදිහ, ඒ අය අඳින පළඳින විදිහ දැකලා තමන් ඊට වඩා ඉහළින් කටයුතු කරන්නට ඕන කියලා හිතන ගතිය. දැන් සමහර වෙලාවට අපි දකිනවා සමාජයේ බහුලව මේ ක්ලේශය ක්‍රියාත්මක වෙන ආකාරය. අනිත් අය හොඳ ගයක් දොරක් හදලා තියනවා දැක්කොත් තමන්ටත් ඊට වඩා හොඳ එකක් හදා ගන්නට ඕන කියන අදහස ඇති වෙනවා. ඒ වගේම අනිත් අය යම්කිසි වාහනයක් මිලදීගෙන තියනවා දැක්කොත් අපි ඊට වඩා හොඳ වාහනයක් ගන්නට ඕන කියන අදහස. එතකොට ගයක් දොරක්, යාන වාහන තමන්ට ජීවිතයක් ගත කරනකොට ඒවා අවශ්‍යයි. නමුත් ගේ දොර අවශ්‍ය වෙන්නේ අපට සුවපහසුවෙන් ජීවත් වෙන්න, තමන්ගේ කටයුතු ටික මනවින් සිද්ධ කරගන්න. යාන වාහනය අවශ්‍ය වෙන්නේ තමන්ට අවශ්‍ය තැනට ගමනක් බිමනක් යන්නට. නමුත් ඒ අවශ්‍යතාවයේ පරයා අර අනිත් අයට වඩා ඉහළින් තමන් කැපී පෙනෙන්නට, වැජඹෙන්නට, තමන්ගේ ප්‍රතිරූපය සමාජයේ ඉදිරියේ මවා පෙන්වන්නට සිතනකොට ඒ මානසික දෝෂය නිසා තමන්ගේ අවශ්‍යතාවයේහි ප්‍රමාණය තමන්ට නොපෙනී ගිහිල්ලා අර දුර්වල ක්ලේශ ධර්මයට හැංගීම් වශයෙන් තමන් වහල් වෙනවා. එතකොට කලයුත්ත නොකලයුත්ත පිළිබඳව, ඒ වගේම ඒවාහි ප්‍රමාණය තමන්ට දරන්න පුළුවන් ප්‍රමාණයන් පිළිබඳව හැඟීමකින් තොරව අනිත් අය කරන විදිහට තමන් කටයුතු කරන්නට ගිහිල්ලා බොහෝ කොට ධනෙන් පරිහානියට පත් වෙන අවස්ථා, ඒ වගේම ගෙවා ගන්න බැරි තරම් ණය මුදල් අරගෙන මුළු ජීවිත කාලෙම පීඩාවට පත් වෙන අවස්ථා, ඉපයීම් සහ වියදම් කිරීම සමතුලිත කරගත නොහැකිව තමන්ගේ ජීවිතය අසමතුලිත බව නිතා ඇතිවෙන ගැටලු, මේ විදිහේ බොහෝ ප්‍රශ්න මතුවෙන්නට මේ සාරම්භය හේතුවක් වෙනවා. දැන් හුඟක් වෙලාවට අපි දකිනවා අපටත් වඩා පින්නතුන් ගිහි සමාජයේ ජීවත් වෙන නිසා මේවා පිළිබඳව හොඳට අත්දැකීම් තියෙනවා. තමන් නිවසක් තනන්නට සැලසුමක් හදනකොට ඒ තමන්ගේ පවුලේ කී දෙනෙක් ඉන්නවද, ඒ වගේම ඒ අයගේ වැඩකටයුතු කොහොමද, ඒ අයට පහසුවෙන් ජීවත් වෙන්න වැඩකටයුතු කරගන්න අපේ නිවස කොහොමද සැලසුම් කරන්න ඕන කියලා එහෙම ගයක් දොරක් සැලසුම් කරන අය ගොඩක් අඩුයි. ඒව හුඟක් වෙලාවට අනිත් අය කොහොමද හදලා තියෙන්නේ? ඒගොල්ලන්ගේ ගෙදර සැලසුම කොහොමද? එහෙම නැත්නම් ඒ සැලසුම් හදන කෙනාට කියලා වඩා හොඳ සැලසුමක්, උසස්ම සැලසුමක් හදාගන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට මොන විදිහෙන්ද ඒ සැලසුම අවශ්‍ය කියලා හුව සමහරට Tamanට තේරෙන්නේ නැහැ. ඒක කියාගන්න වඩාම හොඳ එකක් හදලා දෙන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අර සැලසුම් හදන අය ඒගොල්ලොන්ට ඒගොල්ලන්ගේ දක්ෂතාවය, ඒගොල්ලන්ගේ හැකියාව, ඒගොල්ලන්ගේ නිර්මාණශීලීත්වය පාවිච්චි කරලා එක් එක් විදිහට සැලසුම් කරලා දුන්නහම ඒකේ හැඩය හොඳනම්, ලස්සන හොඳනම් ඒ විදිහට හදන්න උත්සාහ කරනවා. නමුත් අවසානයේ සමහරලාට හදලා ඉවරුණයින් පස්සේ තමන්ගේ කටයුතු ටික කරගන්න පහසුවට වඩා අපහසුතාවලට පත් වෙන අයත් අපි බොහෝ අවස්ථාවල දැකලා තියෙනවා. ඉතින් ඒක සැලසුම් කරන අයගේ දෝෂයකට වඩා ඒ සැලසුම් කරන අයට නිවැරදි මඟ පෙන්වීමක්, එහෙම නැත්නම් තමන්ගේ අවශ්‍යතාවය පිළිබඳව ඒ අයට පැහැදිලි කරන්නට නිවස තනන අයිතිකරුවා සමත් වෙන්නේ නැතිනම් අනිත් අය විසින් තනා දෙන එකක් භුක්ති විඳින්නට තමයි පහසුණත් අපහසුණත් Tamanට සිද්ධ වෙන්නේ. ඉතින් මේ විදිහට හුඟක් වෙලාවට අර අන්න ඉදිරියේ Tamanගේ ප්‍රතිරූපේ මවාපාන්නට උත්සාහ කිරීම නිසා බොහෝ පීඩා විඳින අවස්ථා සමහරලාට අපි දකිනවා. දැන් ඇතැම් අවස්ථාවල දැන් යාන වාහන පාවිච්චි කරන අය වඩාම උසස් වාහනයක්, වඩාම මිලාදික වාහනයක්. එතකොට එහෙම ගැනීම වරදක් නෙමේ. Tamanට මුදල් තියෙනවා නම් පවත්වා ගන්නට පුළුවන් නම්, ඒ වගේම නඩත්තු කර ගන්නට පුළුවන් නම්, එහෙම ගැටලුවක් නැතිනම් Tamanට කැමති වාහනයක් මිලදී ගැනීම වරදක් නෙමේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි යමක් පරිහරණය කරනකොට යථා ලාභ සන්තෝෂේ, යථා බල සන්තෝෂේ, යථා සාරුප්ප සන්තෝෂේ. යථා ලාභ කියලා කියන්නේ තමන් උපයන ප්‍රමාණයට, එහෙම නැත්නම් තමන්ට ලැබෙන ප්‍රමාණයට ඔරොත්තු දෙනවද මේ මිලදී ගන්නට යන දේ. ඒකට ඔරොත්තු දුන්නේ නැතිනම් අපි අමතරව ණය වෙලා අනුන්ගෙන් ඉල්ලන්නට ගිහිල්ලා, එහෙම නැත්නම් තව සමහරලාට වංචනික දේවල් සඳහා පෙළඹෙන්නට පුළුවන්. එතකොට ඒ තැනැත්තාගේ පාපිච්චතාවය, පාපකාරී අදහස්, අකුසල් කරන්නට පෙළඹෙන ගතිය, අයථා විදිහෙන් ධනය උපයන්නට හිතන ගතිය, අන් අයගෙන් අල්ලස් ගන්නට, හොරකම් කරන්නට, වංචා කරන්නට, මුලා කරලා ගන්නට, ඒ වගේම තමන්ට අයත් නොවන දෙයින් නොසුදුසු විදිහට මුදල් උපයා ගන්නට, මේ විදිහට දේවල් වලට මිනිස්සු පෙළඹෙනවා. අර තමන්ට තියෙන ප්‍රමාණයට සරිලන විදිහට දේවල් පවත්වා ගන්නට බැරි වෙනකොට. එතකොට ওই විදිහේ මහා සමාජ අර්බුදයක් ඇති කරන්නට ප්‍රධාන හේතුවක් වෙනවා මේ අනුන් කරනවට වඩා ඉහලින් තමන් දේවල් කරන්න ඕන, අනුන්ගේ ප්‍රතිරූපයට වඩා තමන්ගේ ප්‍රතිරූපේ ඊට වඩා උසස් මට්ටමින් තියාගන්න ඕන කියලා මේ හිතන ගතිය. එතකොට අවශ්‍යතාවය කියන එක යටපත් වෙලා අර හැඟීමට වහල් වෙලා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම පින තුනේ ඒ තැනැත්තා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සාරම්භයට වහල් නොවි යථා ලාභ, ඊළඟට යථා බල. තමන්ට ලැබෙන මුදල යම් ප්‍රමාණයකින් උසස් වුණත් ඒ ප්‍රමාණයත් එක්කලා මේ දේවල් අරගෙන තමන්ට නඩත්තු කරගන්න පුළුවන්ද, පවත්ව ගන්න පුළුවන්ද? දැන් සමහර වෙලාවට අපි හිතමු ඇතැම් කෙනෙකුට යම් කෙසේ ස්විප් ටිකට් එකකින් ලොකු මුදලක් එකවර ලැබෙනවා. එහෙමත් නැත්නම් තමන් රැකියාව කරපු තැනින් අර්ථසාධක මුදලක් හැටියට හරි, වෙනත් දීමනාවක් හැටියට හරි එක මුදලක් වැඩිපුර යම් අවස්ථාවක ලැබෙනවා. ඒ ලැබුණු ගමන් මට දැන් මුදල් ලැබුණනේ, මට තියෙනවනේ, තියෙන නිසානේ මම ගන්න කියලා එහෙම අරගත්තට ඇත්තටම මේක නඩත්තු කරගන්න, පවත්වා ගන්නට, සංරක්ෂණය කරගන්නට පුළුවන්ද? ඒ තරම් Tamanට දැනුම සහ හැකියාව, බලපුලුවන්කාරකම තියනවාද? එහෙම නැතිනම් අර මුදල් තිබුණා කියලා, මුදල් ලැබුණා කියලා වුණත් දේවල් ඒ විදිහෙන් පරිහරණය කරන්නට ගැනීම බොහෝ කොට අනතුරු පිණිස හේතු වෙනවා. සමහරලාට අපි දකිනෝ එහෙම එකවර මුදලක් ලැබුණයින් පස්සේ Tamanට ඔරොත්තු නොදෙන තරම් සමහරට රන් රිදී ආදී අරගෙන, යාන වාහන අරගෙන, ඒව නිසා හොරුන්ගේ ග්‍රහණයට නතු වෙනවා, ඒ වගේම හතුරන්ගේ ග්‍රහණයට නතු වෙනවා. මොකද මේ තැනත්තා දුර්වලයෙක් කියලා දැනගත්තු ගමන් හොරු, මංකොල්ලකාරයෝ, වංචනිකයෝ ඒ දේ පැහැරගන්නට වෑයම් කරනවා. මොකද කාම වස්තුන් කියන ඒවා කාටත් ප්‍රියයි. අර උදාහරණයකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මංසපේ සූපමා කාම මස් වැදල්ලක් වගේ මේ කාමය. ඒ කුමක් නිසාද? මස් වැදල්ල උකුස්සෙක් අරගෙන යනකොට අනිත් උකුස්සන්ටත් මස් ප්‍රියයි. ඒ නිසා අනිත් සියලුම උකුස්සෝ අර මස් වැදල්ල අරගෙන යන උකුස්සා පසුපස ඒ උකුස්සාට කොටමින් පීඩා කරමින් හිංසා කරමින් අර මස් වැදල්ල පැහැර ගන්නට වෑයම් කරනවා. එතනදී අර මස් වැදල්ල ග්‍රහණය කරගත් උකුස්සා අර සියල්ල ජය ගන්නට සමත් නොවුනොත් එක්කෝ මැරුම් කන්නට සිද්ධ වෙනවා, එහෙම නැත්නම් මස් වැදල්ල අතහැරලා නිහඬ වෙන්නට සිද්ධ වෙනවා. අන්න ඒ වගේ තමයි මේ ලෝකේ කාම වස්තුන් තමන්ට ලැබුණා වුණත් ඒවා නඩත්තු කරගන්නට පවත්වා ගන්නට තරම් තමන්ට මහේශාක්‍ය බවක් ඒ තරම් දැනුමක් හැකියාවක් ශක්තියක් තමන් ළඟ නැතිනම් එබඳු කාම වස්තුන් ලෝකෙට පෙන්වන්න පවත්වන්නට ගිහිල්ලා හොරුන්ගේ ග්‍රහණයට මංකොල්ල කරුවන්ගේ ග්‍රහණයට නතු වෙලා තමන්ට තියෙන ටිකත් අහිමි කරගෙන ජීවිතේ බොහෝ අපහසුවට පත්වෙන අය අපි සමාජයේ ඕන තරම් දකිනවා. එහෙම වෙන්නේ කුමක් නිසාද? යථා බල සන්තෝෂේ තමන්ට ඔරොත්තු දෙන ප්‍රමාණයෙන් දේවල් පවත්වා ගන්නට තරම් සිහිබුද්ධිය නැතුව අර සාරම්භය නිසා අනිත් අය කරන විදිහට අනිත් අයටත් වැඩියෙන් තමන් දේවල් කරන්නට සිතන ගතියත් එක්ක ඇති කරගන්නා විපත්ති. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන යථා සාරුප්ප සන්තෝෂේ තමන්ට සමහරට ලැබෙනවා වෙන්නත් පුළුවන්, තමන්ට නඩත්තු කරගන්න පුළුවන් වෙන්නත් පුළුවන්. හැබැයි තමන්ට ගැළපෙනවද කියලාත් බලන්න ඕන. තමන් පැවිද්දෙක් නම් ඒ පැවිද්දාට ඒ උචිතද? තමන් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි ගමන් කරන කෙනෙක් නම් තමන්ට උචිතද? තමන්ගේ දැනුගත්කම් වලට, ඒ වගේම තමන්ගේ තනතුරු වලට, තමන්ගේ මොහුකුරාගිය බවට ඒවා උචිතද කියලාත් බලන්න ඕන. දැන් විශේෂයෙන් අපි දකිනවා සමහර වෙලාවට ඇඳුම් පැළඳුම් ආදිය තමන්ගේ වයසට ගැළපෙන්නේ නැති ඇඳුම් පැළඳුම්. එතකොට කාන්තාවන් සමහරලාට බොහෝ වයස්ගත වෙලා තරුණ තරුණිය අඳින්නාසේ සමහරලාට තරම්වත් සංවරයක් නැතුව ඇඳුම් පැළඳුම් අඳින පළඳින හැටි, ඒ වගේම යම් යම් ආභරණ පරිහරණය කරන හැටි. එතකොට තමන්ට තියනවා වෙන්න පුළුවන්, තමන්ට පාවිච්චි කිරීමේ හැකියාව තියනවා වෙන්නටත් පුළුවන්. නමුත් තමන්ගේ වයස් මට්ටමට ඒ ඇඳුම, ඒ ආභරණේ කොතෙක් දුරට උචිතද, ඒව දකින අය කොහොමද ඒ ගැන කල්පනා කරන්නේ? මේ විදිහට ටිකක් සිහිබුද්ධියෙන් හිතලා අවශ්‍යතාවය තේරුම් අරගෙන, ඒ වගේම තමන්ගේ ලැබීම, තමන්ට ඔරොත්තු දීම, තමන්ට ගැළපෙන නොගැළපෙන ගතිය, මේවා පිළිබඳව සිහිනුවණින් සිතන්නට නොහැකි වෙන්නේ අනුන්ට වඩා අනුන්ට ඉහලින් තමන්ගේ ප්‍රතිරූපය මවාපෑම. එව නැත්නම් අරගොල්ලෝ මේ විදිහේ ඇඳුම් පළඳුම් නම් අඳින්නේ, අපි ඊට වඩා මෙහෙම අඳින්නට ඕන, අන්නයි මේ විදිහේ ආභරණ නම් පාවිච්චි කරන අපි ඊට වැඩිය පාවිච්චි කරන්න ඕන කියන මේ සාරම්භයෙන් සිත කෙලෙසුණු තැන තමන්ට ඒවා පාවිච්චි කරන්න උචිත අනුචිත භාවයේ පිළිබඳව තමන්ට නොඇටෙහි යනවා. සමහර වෙලාවට අනිත් අය මගුල් ගෙදර ගත්තේ අහවල් හෝටලේ. එතකොට අපි ඒ නිසා ඊට වඩා වැඩි මිලක් දීලා ඊට වඩා ලොකු හෝටලයක අපේ මංගල සාදය, උපන්දින සාදය ගන්න ඕන. ඒගොල්ලෝ කෑම පිඟානක් මේ මට්ටමටයි ගත්තේ, අපි මෙච්චර මට්ටමකින් ගන්න ඕන. ඒගොල්ලෝ මගුල් ගෙදරට, ඒගොල්ලෝ උපන්දින සාදයට මේ වගේ ඇඳුම් පැළඳුම් ඇඳගෙන ආවේ, අපි මෙහෙම වඳින්න ඕන. මේ විදිහට පින්නතුනි ගෙවල් දොරවල්, යාන වාහන, ඒ වගේම කෑම බීම, ඇඳුම් පැළඳුම් මේ නොයෙක් කාරණා පිළිබඳව අනුන් කරනවට වඩා තමන් ඊට වඩා ඉහලින් කැපී පෙනෙන්නට, මතුවී පෙනෙන්නට, තමන්ගේ ප්‍රතිරූපය ප්‍රදර්ශනය කරන්නට යම් යම් දේවල් කරන්න හිතන ගතිය මේ සාරම්භයේ තියෙන දුර්වලකමයි. එතකොට ඒ සාරම්භයෙන් සිත කෙලෙසුණු තැන, අඳුරු වූ තැන, ඒවයින් සිද්ධ වෙන අනර්ථය, පරිහානිය තමන්ට පෙනෙන්නේ. ඒ නිසාම ඒ පුද්ගලයා අත්‍රිච්ඡතා, මහිච්ඡතා, පාපිච්ඡතා කියන මේ ක්ලේශයන්ගෙන් පරිහානියටපත් වෙනවා. අත්‍රිච්ඡතාවයයි කියලා කියන්නේ තියෙන දේවල් වලට වඩා ප්‍රණීතාකාරයෙන්. එතකොට දැනට තමන්ට වාහනයක් තියෙනවා නම් ඊට වඩා උසස් වාහනයක්. දැනට තමන්ට ගෙවල් දොරවල් තියෙනවා නම් ඊට වඩා උසස් ගෙවල් දොරවල්. දැනට ඇඳුම් පැළඳුම් තියෙනවා නම් ඊට වඩා උසස් ඇඳුම් පැළඳුම්. දැනට ආභරණ තියෙනවා නම් ඊට වඩා උසස් ආභරණ. මේ විදිහට හැම තිස්සෙම අර තියෙන එකට වඩා වඩා උසස් එකක්, වඩා ප්‍රණීත එකක් ලබන්නට අපේක්ෂා කරන ගතිය තමයි අත්‍රිච්ඡතාවයයි කියලා කියන්නේ. මහිච්ඡතා කියලා කියන්නේ තියෙන එක වගේම දෙයක් වෙන්නට පුළුවන්. හැබැයි එකක් තියෙනවා නම් දෙකක් ගන්නට ඕන, දෙකක් තියෙනවා නම් හතරක් ගන්නට ඕන. එහෙම වඩ වඩා වැඩිපුර අපේක්ෂා කරන ගතිය තමයි මහිච්ඡතාවය කියන්නේ. අත්‍රිච්ඡතාවය කියලා කියන්නේ තියෙන එකට වඩා උසස් දෙයක් ගන්නට හිතන ගතිය. මහිච්ඡතාවයයි කියලා කියන්නේ තියෙනවට වඩා දෙතුන් ගුණයෙන් දේවල් වැඩි කර ගන්නට හිතන ගතිය. එතකොට මේ සාරම්භය නිසා සමහර වෙලාවට අනිත් අයට එක ඉඩමක් එක ගයක් තියෙනවා නම් අපි ගෙවල් දෙකක් හදන්න ඕන. කොළඹත් එකක් හදන්න ඕන, නුවරත් එකක් හදන්න ඕන. අපිට පිට රටිනුත් තව එකක් තියෙන්න ඕන. මේ විදිහට හිතන ගතිය. දැන් මේවත් පින්නතුනේ හැමෝටම එක වගේ හිතෙනව නෙමෙයි. ඒ පුද්ගලයා ජීවත් වෙන තරාතිරම අනුව තමයි ඕනෝන්ගේ ක්ලේශයන් ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපි හිතමු රජකම් කරන කෙනෙකුට ඒ සාරම්භය ඇති වෙන්නේ රාජ්‍යත්වයට ගැලපෙන ආකාරයට. අනිත් රජවරු, අනිත් සිටුවරු, අනිත් දේශපාලනඥයෝ දිහා බලාගෙන තමයි ඒ පුද්ගලයාගේ සාරම්භය ක්‍රියාත්මක වෙන්නේ, සාමාන්‍ය මිනිස්සු විදිහට නෙමෙයි. යම්කිසි ධනපති පන්තියේ කෙනෙක් තුළ සාරම්භය ක්‍රියාත්මක වෙනකොට ඒතනත්තා කල්පනා කරන්නේ තමන් ජීවත් වෙන මට්ටමේ අය සහ තමන්ට ටිකක් ඉහළ මට්ටමේ ඉන්න අය සම්බන්ධ. එතකොට අපි හිතමු යාචකයෙක් සම්බන්ධව කතා කළත් ඒ යාචකයා තුලත් සාරම්භය ඇති වෙන්නට පුළුවන්. හැබැයි ඔහු ජීවත් වෙන සීමාවේ ඊට වඩා ටිකක් ඉහළින් තමන්ගේ තරාතිරම පවත්වා ගන්න. පැවිද්දෙක් තුල සාරම්භය මතුවෙන්නට පුළුවන්. අනික් පැවිද්දන්ට වඩා අන්නයට වඩා ඉහලින් තමන්ගේ ප්‍රතිරූපය පවත්වා ගන්න තමන් පරිහරණය කරන සිවුරු, පාත්‍ර, ඒ වගේම තමන්ගේ වාහන, තමන්ගේ පන්සල, තමන්ගේ දායකයෝ, තමන්ගේ ගෝලබාලයෝ, මේ විදිහට අන්නයට වඩා හැමතිස්සෙම සසඳන්නට කල්පනා කරන්නේ තමන් සමග සම මට්ටමේ ඉන්න අය සහ තමන්ට ටිකක් ඉහලින් ආසන්නව සංසන්දනය කරන්න පුළුවන් අය සමග සසඳමින් තමයි මේ සාරම්භය ඇති වෙන්නේ. එහෙම නැතුව යාචකයෙකුට කවදාවත් රජෙක් හිතන මට්ටමට සාරම්භය ඇති නොවෙන්නට පුළුවන්. හැබැයි ඒ ඒ පුද්ගලයාගේ ප්‍රමාණය මත, ඒ ඒ තරාතිරම මත, තමන් ඇසුරු නිසුරු කරන පුද්ගලයන්ගේ ස්වરૂපය මත ඊට වඩා වැඩියෙන් කරන්නට මේ සාරම්භය හැම කෙනෙකුගේම මනසේ ඒ ඒ ප්‍රමාණයෙන් මතුවෙන්නට පුළුවන්. එතකොට අත්‍රිච්ඡතාවයේ වශයෙන් මතුවෙන්නටත් පුළුවන්, මහිච්ඡතාවයේ වශයෙන් මතුවෙන්නත් පුළුවන්. ඒ කියන්නේ වඩා උසස් විදිහෙන් දේවල් කරන්නට හෝ එහෙම නැත්නම් වැඩි වැඩියෙන් කරන්න. නමුත් එහෙම කරගන්නට තමන් උපයන ධනය ප්‍රමාණවත් නොවනකොට, දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන් උපයන දේ හතරට බෙදලා එයින් කොටස් දෙකක්ම නැවත ආයෝජනය කරන්න, තමන්ගේ ව්‍යාපාර හෝ ධන සම්පත් වඩා වර්ධනය කරගන්න. ඊට පස්සේ ඉතිරි වෙන කොටස් දෙකෙන් එක කොටසක් තැන්පත් කරලා තියන්න, හතරෙන් එක කොටසක් තමයි තමන්ට ජීවත් වෙන්නත්, පින්කම් කරන්නත්, දන් දෙන්නත් මේ හැම දෙයකටම යොදවන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නමුත් එහෙම කරනවා තබා අර කොටස් දෙකක්ම තමන් අනුභව කරලා ආයෝජනය කරන්න තියෙන කොටස් දෙකත් අනුභව කරලා ඒ උපයා ගන්නා දෙයින් හතරෙන් හතරම භුක්ති විඳලා මදි වෙනකොට තව ණයටත් අරගෙන ඒකත් භුක්ති විඳලා ජීවිත කාලෙම ණය ගෙවන්නට නොහැකිව පීඩා විඳින අය සමාජයේ බොහෝ කොට අපි දකිනවා. ඒ ණය ගෙවා ගන්නට බැරුව ඊට පස්සේ යම් යම් වංචනික දේවල් කරන අය, හොරකම් කරන අය, මැරකම් කරන අය, ඒ වගේම අල්ලස් ගන්න අය, ඒ වගේම වෙනත් දූෂිත ක්‍රමවලින් නොකල යුතු වෙළඳාම් කරලා, මත්පැන් වෙළඳාම, මත්ද්‍රව්‍ය වෙළඳාම, දැන් වර්තමානයේ ඒවා ගොඩාක් පාලනය කරන්නට උත්සාහ කළත් පාලනය කළ නොහැකි මට්ටමට ව්‍යාප්ත වෙන්නේ කුමක් නිසාද? මිනිස්සුන්ගේ මේ අත්‍රිච්ඡතාවයේ, මහිච්ඡතාවයේ නිසා සීමා මායිම් හඳුනා නොගෙන තමන් හම්බ කරන්නේ මොකටද, පාවිච්චි කරන්නේ කුමක් සඳහාද, ඇත්තටම තමන්ගේ අවශ්‍යතා මොනවද කියලා නිනව් නැතුව මිනිස්සු සල්ලි හම්බ කරන්නට, ඒ වගේම දේපල එකතු කරන්නට පෙළඹෙනකොට ඒ සාරම්භයෙන් කෙලෙසුණු ස්වභාවය නිසා මිනිස්සුන්ට මේ ධර්මතා නොපෙනී යනවා. ඒ නොපෙනී ගිය තැන ඒ අය බොහෝ අපරාධ කරලා, පව්කම් කරලා හෝ සම්පත් උපයා ගන්නට, රැස් කර ගන්නට වෙහෙසෙනවා. අවසානයේ ජීවිත කාලෙම වෙහෙසටපත් වෙලා අකුසල් සිද්ධ කරගෙන ණය ගෙවා ගන්නට බැරුව ඊළඟට බොහෝ නොකල යුතු කටයුතු වලට පෙළඹිලා මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතයේ මෙලවිනුත් සසරිනුත් පරිහානියට පත් කරගෙන නම් අවසන් ගමන් යන්නේ. ඒ ජීවිතයේ පුද්ගලයා ධනය හම්බ කරන්නේ කුමක් සඳහාද කියලා නැවත නැවත සිතා බැලිය යුතුයි. නමුත් ඒ සිහි බුද්ධිය තැනැත්තාට අවදි නොවෙන්නේ මේ අනුන් කරනවාට වඩා දේවල් කරන්න ඕන කියන මේ සාරම්භයෙන් සිත කෙලෙසෙන නිසා. එනිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ චිත්තෝපක්ලේශ ධර්මයක් හැටියට, සිත කිලිටි කරන මනෝභාවයක් හැටියට. එනිසා මේ සාරම්භය හේතු කොටගෙන අත්‍රිච්ඡතාවය ඇති වෙන්නට පුළුවන්, මහිච්ඡතාවය ඇති වෙන්නට පුළුවන්, ඒ වගේම පාපිච්ඡතාවේ, පාපිච්ඡතා කියලා කියන්නේ පාපකාරී විදිහට දේවල් උපයන ස්වභාවය. පව්කම් කරලා හෝ වැරදි කරලා හෝ අපරාධ කරලා හෝ තමන්ගේ අවශ්‍යතා, තමන්ගේ හැඟීම් ඉටු කර ගන්නා ගතිය. මෙන්න මේ විදිහට පින්නතුනි ලෝභය මුල් කොටගෙන මේ සාරම්භය ඇති වෙනකොට ඒ තැනැත්තා අත්‍රිච්ඡතාවෙන්, මහිච්ඡතාවෙන්, පාපිච්ඡතාවෙන් මනස කෙලසාගෙන යථා ලාභ, යථා බල, යථා සාරුප්ප කියන සන්තෝෂයන්ගෙන් පරිහානියට පත් වෙලා නිරන්තරයෙන් තෘෂ්ණා මූලිකව හැඟීම් අවශ්‍යතා වෙන්කොටගත නොහැකිව හැඟීම් වලට වහල් වෙලා කටයුතු කරන ගතියක් ඒ තැනැත්තා තුලින් මතුවෙන්නට පුළුවන්. එය ඔහුටත් අනර්ථකාරී, ඔහුගේත් සිත කිලිටි කරනවා, සමාජයටත් අනර්ථකාරී, ඒ වගේම අන් අයටත් බොහෝ අනර්ථයන් සිද්ධ වෙනවා. මෙලවින් පරලවින් දෙපසින්ම පිරෙහෙන්නට ලෝභ මූලිකව සිදු කෙරෙන මේ සාරම්භය විශේෂයෙන් හේතුවක් වෙනවා. ඊළඟට තව සමහර අවස්ථාවල ද්වේෂ මූලිකව සාරම්භය ඇති වෙන්නට පුළුවන්. ඒ කියන්නේ තව කෙනෙක් තමන්ට බැන්නොත් ඒ මනුස්සයා බනිනවට වඩා තමන් බනින්න පෙළඹෙනවා. අනිකා තමන්ට පහර දුන්නොත් ඔහු එකපාරක් නම් ගැහුවේ දෙතුන් වරක් ගහන්නට පහර දෙන්නට පෙළඹෙනවා. අනිත් තැනැත්තා තමන්ගේ යම්කිසි භාණ්ඩයකට හානි කළා නම් ඔහු සතු සියල්ලක් සුණු විසුණු කරන්නට පෙළඹෙනවා. ඔහු තමන්ට ජීවිත හානියක් කරන්නට උත්සාහ කළා නම් ඔවුන්ගේ පරම්පරාවම නැති කරන්න ඕන කියලා හිතනවා. මේ විදිහට තමන්ට කරනවට වඩා වැඩි විදිහේ හානියක් අනිකාට කරන්නට පලිගන්නට හිතන ගතිය තමයි ද්වේෂ මූලික සාරම්භය කියන්නේ. එතන තියෙන්නේ කරනුත්තරිය කරණේ. කියන්නේ තමන්ට කළාට වඩා වැඩිපුර හානියක් අනිකාට කිරීම. එතකොට අනිකා සભ્ય වචනයෙන් බනිනවා නම් තමන් අසભ્ય වචනයෙන් බනින්නට පෙළඹෙනවා. අනිකා අසભ્ય වචනයෙන් බනිනවා නම් තමන් ධනහානි කරන්නට පෙළඹෙනවා. අනිකා ධනහානි කරනවා නම් තමන් ජීවිතහානි කරන්නට පෙළඹෙනවා. අනිකා එක් ජීවිතයක් විනාශ කරනවා නම් තමන් පරම්පරාවම විනාශ කරන්න ඕන කියලා ක්‍රියාත්මක වෙනවා. මේ විදිහට තමන්ට කරන අපරාධයේ යම් බඳුද ඒ ඊට වඩා දෙගුණෙන්, තෙගුණෙන්, දහස් ගුණෙන් කරන්නට ඒ තැනැත්තා හිතන ගතිය, පෙළඹෙන ගතිය තමයි මේ ද්වේෂ මූලික සාරම්භයේ ස්වභාවය. පින්නතුනි එය ඉතාම අනර්ථකාරී. කුමක් නිසාද? තමන් සාංසාරික වශයෙන් සිද්ධ කරගත්තු යම් අකුසල කර්මයක් විපාක දීම් වශයෙන් තව කෙනෙකුගෙන් බැනුම් අහන්නට, පහර කන්නට යම් යම් අවස්ථාවල කරුණු පෙළඹෙන්න එළඹෙන්නට පුළුවන් පින්නතුනි. ඒ වගේම සාංසාරික අකුසල කර්ම වගේම මේ ජීවිතේ අපි කතා කරන විදිහේ දෝෂය, අපි ක්‍රියා කරන විදිහේ දෝෂය, අපි හැසිරෙන ආකාරයේ තියෙන වැරද්ද ඒවට හේතු වෙන්නට පුළුවන්. නමුත් සැබවින්ම මේ ගැටලුව මතුනේ කුමක් නිසාද කියලා ප්‍රත්‍යවේක්ෂා නුවණින් සොයන්නේ බලන්නේ නැතිව අර සමාජයෙන් අපට පැමිණෙන අපවාදය හෝ තමන්ට සිද්ධ වෙන අලාභය, සමන්ට සිද්ධ වෙන චිත්ත පීඩාව හේතු කොටගෙන කුපිත වෙලා ඊට වඩා වැඩි අනර්ථයක් ඒ තමන්ට අනතුරු කරපු තැනැත්තාට කරන්න ඕන කියලා වෛරීව ඒ පලිගැනීම් සහගත හැඟීමෙන් ක්‍රියා කරන ගතිය බොහෝ දෙනාගේ සිත් සතන් තුල මතුවෙනවා. එතකොට එහෙම මතුවෙන්න ප්‍රධාන හේතුව වෙන්නේ මේ සාරම්භයෙන් සිත කෙලෙසී යන නිසා. මට මෙහෙම කළා නම් මං ඊට වඩා දෙගුණයකින් ඒ හානිය අනුන්ට කරන්න ඕන කියලා හිතන ගතිය. පින්නතුනි ඒ සිතුවිල්ලෙන් තමන්ගේ සිත කෙලසෙනවා පමණක් නෙමෙයි, තමන් පාපයට පෙළඹෙනවා, තමන් අකුසලයට පෙළඹෙනවා. ඒ තමන් කරන අකුසලයේ ආදීනවය, එහි තියෙන බරපතලකම තමන්ට නොපෙනී යනවා. කුමක් නිසාද? අර සාරම්භයෙන් සිත අඳුර වී පවතින නිසා. එතකොට සාමාන්‍යයෙන් පව්කමක් කරන කෙනෙකුට පසුව හෝ කල්පනා වෙනවා මම කළේ වරදක් කියලා. ඒ වගේම ඒක අකුසලයක්, ඒකෙන් අනර්ථයක් සිද්ධ වෙනවා කියලා ඒතනත්තාට පසුව හෝ ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට පුළුවන්. හැබැයි මේ සාරම්භයෙන් සිත කෙලසුනහම ඒතනත්තාට තමන් කරපු වරද පෙනෙන්නේ නැහැ, තව ඒක කළා මදි කියලා තමයි හිතෙන්නේ. තව මෙහෙමත් කරන්න ඕන, මෙහෙමත් කරන්න ඕන. මම මොකටද නිකන් පරදින්නේ? අපි මොකටද නිකන් පාච්චල් වෙන්නේ, නෝන්ජල් වෙන්නේ? මම මෙහෙමත් අපට කරන්න පුළුවන් කියලා අපිත් පෙන්වන්න ඕන කියලා තමන්ට තියෙන සියලු බලපුලුවන්කාරකම්, පොලිසිය අය අඳුරනවා නම්, ඒ වගේම වෙනත් දේශපාලනඥයෝ අඳුරනවා නම්, වෙනත් මරකම් කරන කණ්ඩායම් අඳුරනවා නම්, ඒ සියලු දෙනාගේ සහයෝගය අරගෙන හරි අර තැනත්තාට පාඩමක් උගන්වන්න ඕන, මට්ටු කරන්න ඕන කියලා තමයි ඔහුට හිතෙන්නේ. දැන් අර සාමාන්‍යයෙන් වැරද්දක් පවකමක් කරන කෙනාට ඒ ගැන පසුතැවීම ඇති වුණා වුණත්, ඒ නැගී සිටින්නට ඕන කියලා අදහස් ඇති වුණා වුණත්, මේ සාරම්භයෙන් සිත කෙලසාගෙන අන් අය සමග ගැටෙන තැනැත්තාට තමන් කරපු වරද නෙමේ පෙනෙන්නේ, තමන් කරපු දේ තව මදි ඊට වැඩියෙන් කරන්නට ඕන කියලා තමයි ඒ තැනැත්තාගේ සිත පෙළඹෙන්නේ. එතකොට ඒ වැඩි වැඩියෙන් කරන තරමට තමයි ඒ තැනැත්තාට තෘප්තියක් ඇති වෙන්නේ. තමන්ගේ බලපුලුවන්කාරකම අනිත් අයට වඩා වැඩියෙන් මතු කරන්නට තමන් සමත් වුණා, තමන් දක්ෂ වුණා, තමන්ගේ හැකියාව ඊට වඩා වැඩි, තමන්ගේ පුලුවන්කාරකම ඊට වඩා වැඩි කියලා ඔහු තමන් කරන අපරාධයෙන් තෘප්තිමත් වෙනවා, සතුටටපත් වෙනවා, මිසක් ඒක වරදක් හැටියට දැකලා ඒන් මිදෙන්නට ඒ තැනැත්තාට නොහැකි වෙනවා. කුමක් නිසාද? මේ සාරම්භයෙන් සිත කෙලෙසී පවතින නිසා. ඒ වගේම පිනතුනේ අපි සිහිපත් කළා, සමහර වෙලාවට කුසල් කරද්දී ඒ සාරම්භයේ මතුවී එන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් ওই මෙතෙක් අපි පැහැදිලි කළේ ලෝභයෙන් සහ ද්වේෂයෙන් අකුසල මූලිකව සාරම්භයේ මතුවෙන හැටි. ඒ වගේම අපි මුලින් සිහිපත් කළා පින්කම් කරනකොටත් සාරම්භයේ මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ අහවලා දන් දෙනවා, ඒ දෙන දාණයට වඩා උසස් විදිහෙන් අපි දෙන්නට ඕන. අහවලුන් සිල් රකින්නෝ අපිත් මෙහෙම සිල් රකින්න ඕන. අහවලුන් භාවනා කරනෝ අපිත් භාවනා කරන්න ඕන. එතකොට අනිත් අය කරන පින්කම දැකලා හරි තමනුත් පින්කමක් කරන්න ඕන කියලා හිතන එක වරදක් නෙමෙයි පින්නතුනේ. නමුත් මෙතන වැරද්ද තියෙන්නේ අනිත් අය යටපත් කරලා තමන් ඉහළට මතුවෙන අදහසින් ඒ පින්කම් කිරීම. දැන් මේ මිනිස්සුන්ගේ පවතින මේ දුර්වලකම හඳුනගත්තහම සමහර අය ඒ මිනිස්සු රවට්ටන අදහසින්ම එබඳු වංචනික උපාය මාර්ග යොදනවා. ඒ කියන්නේ පින්නතුනේ සමහරලාට දැන් කාසි මිල මුදල් එකතු කරන තැනක් තියෙනවා, ටිකක් වැඩි වටිනාකම් ඇති නෝට්ටු ටිකක් කල්ැතුව දාලා තියෙනවා. එහෙම දාලා තිබ්බෙන් පස්සේ අනිත් වෙනා හිතනවා කලින් ආපු අය මෙහෙම දාලා තිනවා, අපි එහෙනම් ඊට වැඩිය ලොකු නෝට්ටුවක් දාන්නවා. එතකොට අර දුර්වලකම තේරුම් ගත්තහම සමහර වංචනිකයෝ ඒ විදිහට වංචා කරන්නටත් ඒකම යොදා ගන්නවා. ඊළඟට සමහරලාට මුදල් එකතු කරන යම්කිසි ලේඛනයක් තියෙනවා නම් ඒකේ උඩින්ම වැඩි මුදලක් ලියලා තියෙනවා. එතකොට ඊට පස්සේ අය අහවලු මෙච්චරකුත් කියලා, එහෙනම් අපි මොකටද ඊට වඩා පල්ලෙහා මට්ටමක් ලියන්නේ, අපිත් ඊට වඩා ලියන්න ඕන කියලා ඊටත් වැඩි ගාණක් ලියනවා. එතකොට අර එකතු කරගන්න තැනැත්තාට ඒකෙන් යම්කිසි වැඩි මුදලක් ලබා ගන්නට අවස්ථාවක් සැලසෙනවා. එහෙම ඇතැම්ම මිනිස්සුන්ගේ මේ දුර්වලකම් තේරුම් ගත්තහම උපායශීලීවත් ක්‍රියාත්මක වෙනවා. එහෙම කරන්නට පුළුවන් වෙලා තියෙන්නේ කුමක් නිසාද? පින්කම් කරද්දිත් මිනිස්සු සාරම්භයෙන් යුක්තව ක්‍රියාත්මක වෙනවා අනුන් කලාට වඩා කරන්නට. එතකොට එහෙම කරන්නට පෙළඹෙනකොට තණ්හාවෙන්, මානෙන්, දිට්ඨියෙන් සිත කෙලසෙන නිසා එය චිත්තෝපක්ලේශ ධර්මයක් හැටියට නිවන් මඟ අහුරන්නට හේතු වෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට අනිත් අයට වඩා අපි ඉහළින් ඉන්නවා කියලා පෙන්වන්නට මාන්නේ පෙරදරි වෙලා එහෙම කරන්න පෙළඹෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ වගේ නෙමෙයි මම මෙහෙමයි මෙහෙමයි කරන්න කියලා සක්කාය දිට්ඨිය මුල් වෙලා කටයුතු කරනවා. එහෙම නැත්නම් සසර ගමනේ පින්කම් කළාම තමයි සැප ලැබෙන්නේ, ඒගොල්ලෝ එහෙම කරනවා නම් අපි ඊට වැඩියෙන් කරගන්න ඕන සසරේ සැප විඳින්නට කියලා එක්කෝ තණ්හාව මුල් කරගෙන පින්කම් කරන්නට පෙළඹෙනවා. පින්තුනේ මේ කවරාකාරයෙන් හෝ අපි කරන්නේ හොඳ වැඩක් නම් ඒකෙන් සමාජයට යහපතක් වෙනවා. අනිත් අය ලියලා තියෙන ගානට වැඩි ගානක් අපි ලියන්න ඕන කියලා හිතලා හරි මුදලක් ඒ විදිහට සටහන් කරලා පරිත්‍යාගයක් කරනවා නම් ඒ පරිත්‍යාගයෙන් ලෝකෙට යහපතක් වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ සිත කෙලසිලා. එතකොට අපි නිසා ලෝකෙට යහපතක් වුණා නම් එබඳු යහපතක් සසර ගමනේ අපට සිද්ධ වෙනවා. හැබැයි ඒ නිවන් දකින්නට හේතු වෙන්නේ නැහැ, කෙලස් නසන්නට හේතු වෙන්නේ නැහැ. අනිත් අය දන් දෙන නිසා මානෙන් හරි තමන් දන් දෙනවා නම් පරෝපකාරය සඳහා පෙළඹෙනවා නම් ඒ අනුන්ට උපකාර කිරීමේ පරිත්‍යාග කිරීමේ පිහිට අපට සසර ගමනේ ආපසු ප්‍රතිලාභයක් හැටියට ලැබෙනවා. හැබැයි ඒ කුසලය කෙලස් නසන්නට අපට හේතු වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට පින්නතුනේ සාරම්භය නිසා යම්කිසි කෙනෙක් කුසල් කරනවා නම් ඒ කුසලය වට්ටගාමිනී කුසලයක් හැටියට සසර සැපේ පිණිස හේතු වෙනවා. හැබැයි විවට්ටගාමිනී කුසලයක් හැටියට නිවනට උපකාර වෙන පාරමිතා කුසලයක් වෙන්නේ නැහැ. පාරමිතාවක් වෙන්නේ හැම විටම කෙලෙස් දුරු කරන්නට උපකාර වෙන අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් මතුණු තණ්හා, දිට්ඨි, මානයන් යටපත් වුණු ක්ලේශයක් පමණයි කෙලස් දුරු කරන්නට අපට හේතු වෙන්නේ. ඒ නිසා සාරම්භය මුල් කොටගෙන යම් කෙනෙක් කුසල් කරනවා නම් ඒ කුසලෙහි යම් කිසි සාංසාරික සැප විපාකයක් ලැබෙන්නට පුළුවන්. ඒවා නිවන් දකින්නට උපකාර නොවන නිසා පාරමිතා කුසල් හැටියට විවට්ටගාමිනී කුසල් හැටියට හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. දැන් මේ විදිහට කුසල් කරද්දිත් අකුසල් කරද්දිත් දෙපසටම මේ සාරම්භය ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. මේ தত্ত্বය පාලනය කරගන්නට අපට අත්‍යවශ්‍ය කාරණයක් තමයි ප්‍රඥාවෙන් යුක්තව හැඟීම් සහ අවශ්‍යතා වෙන් කර ගැනීම. ඒ කියන්නේ දැන් කුසලයක් කරනකොට වුණත් අපි තේරුම් ගන්නට ඕන හැඟීම් වලට වහල් වෙලා කුසල් කිරීම නෙමෙයි, අන් අය කරන නිසා අන් අයට වැඩියෙන් කරන්න හිතන එක නෙමෙයි, කුසල් වැඩිපුර කිරීම හොඳයි අවශ්‍යතාවය සලකාගෙන. අනිත් අය එක දානයක් දෙනවා නම් අපි මාසෙකට දෙපාරක් දන් දීම වරදක් නෙමෙයි. නමුත් අනිත් අය කරන එකට වඩා වැඩියෙන් කිරීමේ අදහසින් නෙමෙයි, දන් දීමේ වටිනාකම තේරුම් අරගෙන මාසෙකට දවස් දෙකක් නෙමෙයි මාසෙට දවස් 30ම දන් දෙන්නට පුළුවන් නම් ඒකත් හොඳයි. ඒ වගේම අවශ්‍යතා තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒ අය සොයලා බලලා උපකාර කරන එක හොඳයි. අනිත් අය එක්කෙනෙකුට නම් උපකාර කරන්නේ අපට දස දෙනෙකුට උපකාර කරන්න පුළුවන් නම් ඒ වඩා හොඳයි. හැබැයි අන් අය පරදවා කටයුතු කරන්නට නෙමෙයි, ඒ ලබන අයගේ අවශ්‍යතාවය සලකාගෙන සහ සසර ගමනේ කුසලය අපට යහපත සඳහා නිවනටත් උපකාර වෙන ආකාරයෙන් නුවණින් කල්පනා කරලා අවශ්‍යතා පෙරදරිව කුසල් කරන්නට පුළුවන් නම් ඒක තමයි ඥාන සම්ප්‍රයුක්ත කුසලයයි කියන්නේ. ඒ නිසා පින්කම් කිරීමේදීත් හැඟීම් වලට වහල් වෙන්නේ නැතිව, තණ්හාවෙන්, මානෙන්, දිට්ඨියෙන් සිත කෙලසා ගන්නේ නැතිව, ප්‍රඥාවෙන් හේතුව ඵලය හඳුනාගෙන කුසල් කරන්නට, බහුලව කුසල් කරන්නට, ප්‍රතිපදාවෙහි යෙදෙන්නට සිහිනුවණ අවදි කර ගැනීම සාරම්භයෙන් සිත මුදවා ගන්නට අත්‍යවශ්‍යයි. ඒ වගේම භෞතික සම්පත් පරිහරණය කරනකොටත් විශේෂයෙන්ම පින තුනේ හැඟීම් වලට වහල් නොවි කටයුතු කරන්නට පුහුණු වීම. ඒ කියන්නේ දැන් ගෙවල් දෙකක් තිබුණයි කියලා ඇඳන් දෙක අපට එකවර නිදියන්න බැහැනේ. අපිට බොහෝ ධන සම්පත් තිබුණා කියලා ආමාශයට ඔරොත්තු දෙන ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් අපට ආහාර ගන්නට බැහැනේ. ඒ කාරණා ගැන නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕනේ. ඒ නිසා කුසගිනි නිවන්නට පුළුවන් ආමාශයේ සීමා සහිත නිසා හැබැයි කෑදරකම සංසිඳවන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතාවයේ සලකාගෙන සම්පත් පරිහරණය කරන්නට අපට පුළුවන් නම් ඒ ප්‍රමාණයට තමයි මේ අනුන් පරයා කටයුතු කරන්නට යන්නේ නැතිව අනුන්ට වඩා දෙගුණයකින් තමන් ලෝකයේ ඉදිරියේ කැපී පෙනෙන්නට උත්සාහ කරන්නේ නැතිව තමන්ගේ ප්‍රතිරූපය අන් අය ඉදිරියේ ඔසවා තබන්නට වෑයම් කරන්නේ නැතිව තමන්ගේ අවශ්‍යතා මොනවද, තමන් ජීවත් වෙන්නේ කවර ආකාරයෙන්ද, තමන්ගේ ජීවිතයේ අරමුණු පරමාර්ථ මොනවද කියලා හඳුනාගෙන ඒ තමන්ගේ ජීවිතයේ අරමුණු පරමාර්ථ වලට අනුකූලව ජීවිතේ පවත්වා ගන්නට අපි සිහිනුවණින් ක්‍රියා කරන්නට ඕන. එහෙම නොවුනොත් අපි යන්නේ කොහෙද, කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද, ජීවිතයේ අරමුණු පරමාර්ථ මොනවද කියලා නිනව් නැතිව ලෝකයේ අන් අය දිහා බලලා ඒ විදිහට හැසිරෙන්නට උත්සාහ කරලා නිකන්ම ලෝකයේ තුල දෝලණය වෙලා බොහෝ පව්කම් කරගෙන මනුෂ්‍ය ජීවිතෙන් සමු ගන්නටයි සිද්ධ වෙන්නේ. එසේ නොවන්නට නම් ජීවිතයේ අරමුණු පරමාර්ථ අවශ්‍යතා හඳුනාගෙන ක්‍රියා කරන්නට තරම් සිහිබුද්ධිය අවදි කර ගන්නට ඕන. එබඳු පින්නතුන්ට තමයි සාරම්භයෙන් සිත නොකෙලසී පවත්වා ගන්නට හැකියාව ලැබෙන්නේ. ඒ වගේම පින්නතුනේ ද්වේෂ මූලිකව යම් කිසි කෙනෙක් සාරම්භයෙන් ක්‍රියාත්මක කර වෙනකොට බනින අයට ඊට වැඩියෙන් බනින්න, ගහන අයට ඊට වැඩියෙන් ගහන්න, හානි කරන අයට ඊට වැඩියෙන් හානි කරන්න හිතනකොට එයයි කල්පනා කරන්න ඕන සසර යම් කිසි අකුසල කර්මයක් හේතු කොටගෙන මේ ජීවිතය අපට බැනුම් අහන්නට දුක් විඳින්නට සිද්ධ වෙලා තියෙනවා. ඒ අකුසල කර්මය කෙසේ හෝ අවමහානියකින් ගෙවා දමන්නට උත්සාහ කරනවා විනා එකට එක කරන්න ගිහිල්ලා තව දෙගුණයෙන් අකුසල් කරගත්තොත් මේ එක අකුසලයක් කරගෙන මේ ජීවිතේ මෙහෙම දුක් විපාක විඳින්න වෙනවනම් මේ පලිගැනීම නිසා, මේ ඊට වඩා අපරාධ කරන්නට පෙළඹීම නිසා සසර ගමනේ මොනතරම් දුක් විපාකයක් අපට විඳින්න වෙනවද කියලා ටිකක් සිහිනුවණින් කල්පනා කරලා බැලිය යුතුයි. ඒ නිසා බිරිඳගෙන් හෝ සැමියාගෙන් හෝ දරුවාගෙන් හෝ අම්මා තාත්තාගෙන් හෝ සහෝදරයෙක්ගේ ඥාතියෙක්ගෙන් හෝ අසල්වැසියෙකුගෙන් හෝ එහෙම නැත්නම් මිතුරෙකුගෙන් හතුරෙකුගෙන් හෝ තමන්ට යම්කිසි කරදරයක් පීඩාවක් පැමිණෙනවා නම් කර්මය කර්මඵලය අපි උරුම කොට සිටිනවා කියන කාරණේ නුවණින් තේරුම් අරගෙන සසර කරගත් අකුසල කර්මය යම් ආකාරයකින් ගෙවා දමන්නට උත්සාහ කරන අතරතුරේ නැවත අකුසල් කර නොගන්නට අපි පරිස්සම් වෙන්න ඕනේ. ඒකෙන් අදහස් කරන්නේ ගෙනාපු අකුසලයේ ගෙවන්න ඕන කියලා අර සිද්ධ වෙන දේ එහෙමම සිද්ධ වෙන්නට ඉඩ හරින එක නෙවෙයි පින්නතුනි. සිදු වෙන දේ පුළුවන් තරම් වළක්වා ගන්නට උත්සාහ කරන්න ඕන. තමන්ටත් අනුන්ටත් සිද්ධ වෙන හානිය අවම කරගන්නට වෑයම් කරන්නට ඕන. ඒ අතරතුරේ අපි නැවත එය පදනම් කොටගෙන අකුසල් සිද්ධ වීම හැකිතාක් වළක්වා ගන්නට පාලනය කරගන්නට වෑයම් කරන්නට ඕන. මෙන්න මේ විදිහට අකුසල සාරම්භය මතුවෙනකොට ඒ අපි සිහිපත් කළා ලෝභ වශයෙන් මතුවෙන්නට පුළුවන්, ද්වේෂ වශයෙන් මතුවෙන්නට පුළුවන්. ද්වේෂයේ හැටියට මතුවෙනකොට පාපේ, අසද්ධර්මයේ ආදීනවෙන් නොපෙනී යන නිසා සිහිනුවන අවදි කරගෙන කරන අකුසල් තමන් වෙතම පතිත වෙනවා. අනුන්ට හිංසා කළ, අනුන්ට පීඩා කළ, රිද්දලා තමන් ජයගත්තා වගේ මේ මොහොතේ තෘප්තියක් ඇති වුණාට ඒ සියලු දුක් විපාකයන් ආපසු මා වෙතමයි පතිත වෙන්නේ කියන බව නුවණින් තේරුම් අරගෙන පාපයෙන් අකුසලයෙන් වළකින්නට වෑයම් කරන්නට ඕනේ. අනුන්ට වඩා වැඩිපුර සම්පත් පරිහරණය කරන ප්‍රතිරූපය මතු කරගන්නට වෑයම් කරද්දී තමන් සිහිනුවණින් යුක්තව තමන්ගේ ජීවිතයේ අරමුණු, පරමාර්ථ සහ අවශ්‍යතා තේරුම් අරගෙන හැඟීම් වලට වහල් නොවී කටයුතු කරන්නට වෑයම් කරන්න ඕනේ. ඒ වගේම කුසල් කිරීමේදී අන් අයට වඩා තමන් කරන්නට තණ්හා මාන දිට්ඨියෙන් පෙළඹෙනකොට කුසල් කිරීමේ අවශ්‍යතාවය තේරුම් අරගෙන තණ්හාවෙන්, මානෙන්, දිට්ඨියෙන් සිත කෙලසා ගන්නේ නැතිව අලෝභ, අද්වේෂ, අමෝහ මුල් කොටගෙන කුසල් කිරීමේ වැදගත්කම නුවණින් තේරුම් අරන් කුසල් කරන්නට පෙළඹෙන්න ඕන. අන්න ඒ විදිහට සිහිනුවන අවදි කරගන්නට හැකි වුණොත් පමණයි අපට සාරම්භයෙන් සිත නොකෙලෙසි සිත පිරිසුදුව පවත්වා ගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මේ සාරම්භය නැමැති ක්ලේශ ධර්මය අකුසලයේදී මහා අනර්ථකාරී විදිහට ක්‍රියාත්මක වෙනවා, කුසලයේදී නිවන් මඟ අහුරන්නට හේතු වෙනවයි කියන බව තේරුම් අරගෙන ඒ සාරම්භයෙන් සිත රැකගන්නට මෙය සුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත්, මිය පරලෝකීය ඥාතීන්ටත්, ඔබ අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේසන සී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න.
දැන් පුණ්‍ය අනුමෝදනාව සඳහා ගෞරවනීය දේශකයන් වහන්සේට ආරාධනයයි.
නම් සඳහන් කළ පින්වත් හැම දෙනාගේම දායකත්වයෙන් යුතුව ධර්ම දේශනා පැවැත්වීම ප්‍රඥාව දියුණු වෙන පින්කමක්. හැම දිනම සදහසිතින් නුවණින් ධර්ම ශ්‍රවණය කිරීම ප්‍රඥාව දියුණු වෙන පින්කම. ඒ සියලු පින්කම් ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින්තුන් ආරක්ෂා කරන, ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ, දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. නම් සඳහන් කළ දායක කාරකාදී සැමටත්, ඒ පවුල්වල සැම දිනාටමත්, ධර්ම ශ්‍රවණය කළ සීල දිනාටමත්, ලංකාවාසී ලෝකවාසී සැමටත් දෙවියන්ගේ ආශිර්වාදයෙන් මමදව සැලසේවා. දායකත්වයේ දන්න පින්තුන්ගේ පරම්පරාවල මිය පරලෝකයේ නම් සඳහන් කළ සියලු ඥාත හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටත් ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණවදාල උතුම් නිවනින් සැනසීම පිණිසම මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණමේ කුසල හේතු වේවා කියලා ප්‍රාර්ථනා
කරා. සාදු සාදු.
සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද දායකත්වයේ දරන පින්තුන්ට ඒ වගේම ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙන නම් සඳහන් කළ සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණේ කළ සැමටත් මේ ලෝක වශයෙන් පවතිනා වූ අපල උපද්රව දුර වේවා සියලු සම්‍යක් ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් වේවා මේ බඳු කුසල් දහම් සිදු කරමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද
සාදු සාදු සාදු
ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා
සාදු සාදු සාදු
එම ධර්මානුශාසනාව පැවැත්වුවේ හොරණ පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සී ස්වාමීන්ද්‍රණන් වහන්සේ උන් වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයන් පවත්වමු සාදු 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 ගෞරවනීය ස්වාමීන්ද්‍රණන් වහන්සේගේ වැඩමවීමෙන් සෑම ඉරිදා දිනකම ප්‍රචාරය කරන චිත්තෝපක්ලේශ ධර්මදේශනා මාලාවේ මීළඟ ධර්මානුශාසනාව එළබෙන ඉරිදා පෙරවරු 8ට බලාපොරොත්තු වන්න ඔබට තෙරුවන් සරණයි.